සභාපති රොනී දෙමළ මැතිතුමාගේ හිටෝ පාලිමිඳුන්තුමාගේ ශෝක යෝජනාව ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත්
කළා. ගරු කථානායකතුමනි, සභාපති හිටපු මුදල් අමාත්‍යවරයෙක් වූද විවිධ අමාත්‍යංශ ගණනාවක් පිළිබඳ අමාත්‍යවරයෙක් වශයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන්ද කටයුතු කළ දීර්ඝ ආයුෂ ප්‍රමාණයක් භුක්ති විඳමින් සභාපති වුණු රොනිදමැල් මැතිතුමාගේ පාර්ලිමේන්තු හා ජාතික සේවාව පිළිබඳ හා අපෙන් මෙන්වීම පිළිබඳ ශෝක යෝජනාව ඉදිරිපත් කරමු. අපේ රටේ සුවිශේෂ දේශපාලන චරිතයක් වූ හිටපු අමාත්‍ය රොනිදමැල් මැතිතුමා 1925 අප්‍රේල් 11 වෙනිදා මොරටුවේදී උපත ලැබූ අතර ගලනිෂ්ඨ මැල් මැතිනි හා අජේද මැල් මැතිතුමාගේ හා එතුමාගේ දෙමාපියන් අභාපත වන විට රොනිදමැල් මහතා දීර්ඝ ජීවිත කාලයකට අභියෝගාත්මක මුහුණ දුන්නා. රොනිදමැල් මැතිතුමා පාර්ලිමේන්තුවට පළමු ආවේ 1967 අතුරු මැතිවරණයක් ජයගෙන දෙවිනුවර මැතිවරණ කොට්ටාසි රොමුදුමාම නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ. ඒ වගේම 67 මාර්තු සිට 88 සැප්තැම්බර් මස දක්වාත් 94 ජූනි මස සිට 2004 පෙබරවාරි මාසය දක්වා දීර්ඝ පාර්ලිමේන්තු අවුරුදු 30ක මාස 5ක කාලයක් කටයුතු කළා. එතුමාගේ පාර්ලිමේන්තු කාලය 1977 සිට 1988 දක්වා වසර 11ක් වූ ශ්‍රී ලංකාවේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. එම කාලය තුළ දීර්ඝ ආර්ථික පරිවර්තනයකට එතුමා ජනාධිපති ජයජයවර්ධන මැතිතුමා සමග දැවැන්ත අභියෝග රාශියකට මැදිහත් වූ මුදල් ඇමතිවරයා හැටියට ලක් ඉතිහාසයේ සාක්ෂි දරනවා ඇති. අපේ රටේ ආර්ථිකය පළල් වුණේ ඒ මුදල් ඇමතිතුමාගේ කාලේ. අපේ රටේ ආර්ථිකයේ ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ඒකාබද්ධ වෙමින් වර්ධනය වෙන්න පුළුවන් මාර්ග සොයාගත්තේ එතුමා මුදල් ඇමතිතුමා හැටියට මූල්‍ය ප්‍රතිපාදන හා ඇවැය ලේඛන මගින් ඒ ප්‍රතිපාදන වෙන් කළ නිසායි. අපේ රට අද උරුමකම් කියන විශාලතම පරිවර්තනය එකක් වන නිදහස් වෙළඳ ආර්ථිකය ඒ වගේ මේ මගින් ඇතිකර ගමනේදී රොනිදමැල් මැතිතුමාට ඉතාම කෘතහස්ත භාවයෙන් කටයුතු කරන්න පුළුවන් බව අපි දන්නවා. අපි විරුද්ධ පක්ෂයේ හිටිය එතුමා ආණ්ඩුපක්ෂ මුදල් ඇමතිවරයෙක් හැටියට අප එකඟ නොවන පනත් පලන පිළිබඳවත් එතුමා සමඟ සාකච්ඡා කොට ජනතා හිතවාදී පැත්තේ වගන්ති ඇතුළත් කිරීමේ තනි තීරණ ගන්න නොබියව කටයුතු කරපු මුදල් ඇමතිවරයෙක් ඉන්න එක මම සීක්පත් කරන්න ඕන. එක වැදගත් අවස්ථාවක් අපේ රාජ්‍ය ආයතන රාජ්‍ය සංස්ථාවල් රාජ්‍ය ආයතන බවට පත් කිරීමේ පනත ආපු වෙලාවේ අපි ඉදිරිපත් කර විපක්ෂ ඉඳලා අකණ්ඩ සේවය දෙන්න කියලා සියලු දෙනාට. එතුමා කොහොමද වගන්තිය සකස් කරන්න ඕනේ කියලා අපිත් එක්ක කතා කරලා සකස් කරපු වගන්තිය නිසා ලක්ෂ ගාණක් එක දවසේ සති දෙක තුනක් මාසයක් ඇතුළතදීවත් අයින් කරේ නැහැ. එවැනි අවබෝධයක් ගැඹුරුව තිබුණා සමාජයේ තිබෙන විවිධත්වය පිළිබඳ ආර්ථික දියුණුව වගේම සමාජයේ විවිධ බලවේග ආර්ථික ශක්තිය හා එය ඉදිරියට ගෙන යාම හා ආරක්ෂා කිරීම පිළිබඳ මම හිතනවා ඒට ප්‍රධාන හේතු වුණේ රොනිදමැල් මහතා විශිෂ්ට ගණයේ රාජ්‍ය සේවකයෙකි. එදවා රාජ්‍ය සේවයට බැඳුනේ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් අධ්‍යක්ෂ සම්භාරයක් ඇතුව. ඒ නිසාම රාජ්‍ය ඒවකට තිබුණු සිවිල් සේවාවේ ගෞරවය හා අභියෝග ආයතන රාශියක භාරගත්තා. එතුමාට මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉදිරි කිණිවේ බැංකු තුනම රාජ්‍ය සංවර්ධනයේ ජාතික සංවර්ධනයට පරිවර්තනය කිරීමේ හැකියාව එවකට කටයුතු කරන්න පුළුවන්කමට මේ දිනුණු රාජසේවයේ විශිෂ්ටත්වය සේවකෙක් කැටියට ඒ වගේම තිබුණු ගැඹුරු දැනුම එතුමාත් එතුමාගේ බිරිඳ අතර තිබුණු දේපොළ මා හිතන්නේ කවුවත් මේ පාර්ලිමේන්තුවේ මෝ අයට නොමැති දේපොළ ප්‍රමාණයක් තිබුණා. දේපොළ තිබුණ විතරක් නෙමෙයි ඒ ආර්ථික ව්‍යාපාර දියුණු කිරීම සඳහා පහළ සිට ඉහළටම එතුමාගේ අවමෝදයක් ගී කියන කන්ද අදත් ගී කියනවා එතුමාට ගෞරවයක් වශයෙන්. ඉතින් එක පළාතක් එක ක්ෂේත්‍රයක ඒ වගේම එහු මාරගත් අනිත් ක්ෂේත්‍රයන් එලෙසම කටයුතු මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති බැංකු ක්‍රමය රටක ආර්ථික සංවර්ධනයේ සුවිශේෂ වගකීමක් ඉෂ්ට කළ යුතුව කියන ඉලක්කය අපේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එවකට තිබුණ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සාර්ථක කරේවා. ඔවු ලංකාවේ සම්පකාර කුමසාරිස්වරයා ලෙස විශිෂ්ට සේවයක් 957 ඉෂ්ට කළා. සම්පකාර ව්‍යාපාරයත් බැංකු ක්‍රමයත් අතර ඒකාබද්ධතාවයක් ඇති කරමින් අලුත් සංවර්ධනයකට අපේ ග්‍රාමීය ආර්ථිකය ගෙනීමේ ඕනකම පිළිබඳ පළවෙනි කෘෂිකර්ම සැලස්මේ ප්‍රධාන කෙනෙකු හැටියට එතුමා වැඩ කරා. ඒ නිසා අපේ රටේ එතුමා ගෙනාපු බැංකු සංශෝධනවලදීත් සම්පකාර ක්ෂේත්‍රයට තිබුණු අයිතිය පනතේ නියෝජනය කෙසේ වුවත් අයිතියට අත තියන්න කියන්නේ නෑ. අපිට මතකයි සාකච්ඡා කරනවා පාර්ලිමේන්තුව තුළ එවැනි පළල් අවබෝධයකින් හා දැනුමකින් කටයුතු කරන්න පුළුවන් වුණා. අපේ රටට විතරක් නෙමෙයි ජාත්‍යන්තරව තිබුණු ලෝක සමුළුවන් ගණනාවකදී ශ්‍රී ලංකාව නියෝජනය කළා. මම දැන් 10 වාරයක් විසර පැරිස් ආධාර කණ්ඩායමේ රැස්වීමේ ඔවුන් අපේ රට නියෝජනය කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම මාර 20%කට වැඩි ප්‍රමාණයක්. ඒ වගේම අපිත් එක්ක ගණදෙනු කළ සෑම රටක් එක්කම මිත්‍රත්වයෙන් එකල පැවති අරමුද හරහා ගමන් කිරීමේදී කටයුතු කරන්න රණිදමල් මැතිතුමාට පුළුවන්කමින් අපේ රටේ දියුණුවට මඟ දායක වුණා. මහවැලියේ අපේ ගාමිණී දිසානායක මැතිතුමා සමග මහවැලියට මූල්‍ය ප්‍රතිපාදන හොයාගත්තා. ලෝක බැංකුවේ සාකච්ඡාවලට ගිය වෙළඳ කලාප ගණනාවක් ලංකාවේ කාලේ ආරම්භ වුණේ ඒ වෙළඳ කලාප සැලසුම් කිරීමේදී රටවල් සමග ආධාර ණය ගණදෙනු ඇති කරමින් අලුත් ක්ෂේත්‍රයකට ලංකාවේ ආර්ථිකය පරිවර්තනය කරන්න උදව් වුණයි කියන එක මම විශේෂයෙන් ගෞරවයක් වශයෙන් පුද කරන්නට ඕනේ. ඒ වගේම බැංකු ආයතන තුනම වැඩිම බැංකු ක්ෂේත්‍රය ගමට ගෙනිච්ච රොණිද වැල්මැතිතුමා ඒ ගෞරවය පුදන්නවා. මා ඔහු මුදල් ඇමති හැටියට ලංකාවේ ඈත එපිට ගම්මානවලට අපේ රටේ බැංකු සේවය පළල් කරමින් ගිනිච්චා. එයින් විවිධ ක්ෂේත්‍ර ජනතාව හා ආර්ථික දියුණුවේ ඇති වෙලා තිබෙනවා නම් ඒ සෑම ආර්ථික දියුණුවකටම ඔහු දැනුවත් ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත මැදිහත් වීම. ඒ වගේම අපේ රටේ කෘෂිකර්මික වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉටු කළ යුතු කර්තව්‍ය හා ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ඒ පිළිබඳ ගණදෙනු ගිවිසුම් වලට අවතීර්ණ වෙන්න පුළුවන් තත්ත්වයන් ඇති කිරීම නිසා ඒ වගේම අපට වරාය සංවර්ධනයේදී එතුමා මං හිතන්නේ මුල් කාලයේම රාජ්‍ය සේවයට ඇතුළු වුණු වෙලාවේ පළවෙනියෙන් හිටියේ කොළඹ වරාය රාජ්‍ය සේවකෙක්. ඉන් පස්සෙත් ඇමතිවරයෙක් හැටියටත් හිටියා. ඉන් පස්සේ එතන හිටපු හැම ඇමතිවරයෙක් සමග පක්ෂ විපක්ෂ කොයි අවස්ථාවකද කටයුතු කරලා උපදෙස් දෙන්න පුළුවන් හැකියාව අප ගෞරවයෙන් සිහිපත් කරන. එවැනි හැකියාවකින් පාර්ලිමේන්තුව සෝභාමත් කරේ රොනිදමැල් මැතිතුමා අපේ රටේ සදාකාලික දැනුමේ උල්පතක් වූ රුහුණු විශ්වවිද්‍යාලය ඇති කරා. ඒ ගැන සුවිශේෂ උනන්දුවක් දැක්වා. ඔව් දේශපාලනයෙන් විශ්‍රාම අරගෙන ඉන්නකොටත් රුහුණේ විශ්වවිද්‍යාලයේ දියුණුව හා ඒ ගැඹුරු අධ්‍යයන පීඨයන් ගැන දක්වපු උනන්දුව මා හිතන්නේ එතුමාගේ ජීවිතේ සන්තෘෂ්ටියට පත්වෙච්චි වැදගත්ම කාරණාවක් හැටියට සිහිපත් වෙනවා. එතුමා අපෙන් අවසන් ගමන යන්නට අවුරුදු 5කට විතර පෙර මට කතා කරා දුරකථනයෙන්. උදේ පාන්දර කරලා කිව්වා මගේ ජීවිතේ අවසන් කටයුතු සිදු වෙනකොට කරුණා කළා ශෝක යෝජනාවට උඹත් එකතු වෙන්න ඕනේ කියලා. අපේ තමන් නම් දෙකක් තුනක් එතුමා එක ලියලා තිබුණා. ඒ දීර්ඝ කාලීන ඇසුරු කරන්න පුළුවන් වීම මට අද වගේ මතක් වෙනවා. රොනිදමැල් මැතිතුමා මං කිව්වා තව දීර්ඝ කාලයක් ඔබතුමා ජීවත් වෙනවා. අපි ඔබතුමාට ගේ අත්දැකීම් සම්භාරය රටට වැදගත් නිසා තවත් ජීවිතය අනිවාර්යයෙන්ම අපි ප්‍රාර්ථනය කරනවා කියලා. ඉතින් මිටින් මිට රොනිදමැල් මැතිතුමා එවැනි දීර්ඝ අනාගතයක් පිළිබඳ රටට තිබුණු හැඟීම ඉතාම වැඩි. මං අට දෙනාගේ පාර්ලිමේන්තුව එහා පැත්තේ හිටියේ. අපේ විපක්ෂ හිටිය අටයි. රොනිදමැල් මැතිතුමා මුදල් ඇමතිකම අස්වැලා ආපු දවසේ එතුමාට කතාවක් දුන්නේ නැහැ. මං සිහිපත් කරන බොහොම කතානායකතුමනි අනුර බණ්ඩාරනායක විපක්ෂ නායකතුමන්ගේ කිව්වා That's okay, you sit down, take a front row seat. මට අද වගේ මතක එතුමා අපි ඉතින් අපිට කතාව නොදී ඉන්නකොට අනුර බණ්ඩාරනායක විපක්ෂ නායකතුමාට හිමිවෙච්ච කතාව නැගිටලා එතුමාට දුන්නා. ඉතින් කතානායකතුමා බෑ කියන්න බෑනේ. ඉතින් එදින නැගිට විවිධ දේශපාලන කරුණු එතුමා ප්‍රකාශ කරා. ඉතින් සෑම අවස්ථාවකම එතුමා සමග දැවන්ත ධෛර්යයක් උන්නේ මල්ලිකා දෙමැල් මැතිනි. එතුමියත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් හැටියට පසු කාලයක කටයුතු කරා. මේ සේවාව අතර අපේ ජනාධිපතිතුමා අවසන් අවමංගල උත්සවය සඳහන් කරා විදියට ඔබතුමා දන්නවා විශාල ප්‍රමාණයකට තරුණයන්ට රක්ෂාවල් විවිධ ආයතනවල ඇති කරා. මෙතුමාගේ කාලේ තමයි වැඩිම රක්ෂා ප්‍රමාණයක් තරුණයන් සඳහා ඒ යුගයේ තිබුණු ආර්ථික රටාව තුළ ඇති කර දුන්නේ. විවිධ සංස්ථාවල් පළල් කරමින් අලුත් ව්‍යාපාර හරහා ඒ ශේෂ්ත්‍රයේ ඒ වගේම මල්ලිකා දෙමැල් මැතිනි අපි කාටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුණට එක හා සමාන ලෙස ලබා දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම අමාත්‍යවරයා හැටියට හිටපු රොනිදමැල් මැතිතුමාගෙන් ලබා දුන්නු. මම මේට වඩා දීර්ඝ කටයුතු දීර්ඝ කාරණා රාශියක් එතුමා ගැන කතා කළ හැකි. නමුත් එතුමා අපිට රටට අහිමි වුණු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු වාදියෙක්. ඔය පාර්ලිමේන්තුවේ සිටගෙන ඒ වගේම අපේ රටේ තරුණ ජීවිත බේරා ගන්න පක්ෂ විපක්ෂ මොකුණත් ඔහුගේ මැතිවරණ කොට්ටාසේ ජීවිත බේරා ගන්න විශාල කැපවීමක් කරපු කෙනෙක්. ඒ මං හිතන්නේ ඒ අය ගැන වඩාත්ම දැන සිටියේ රොනිදමැල් මැතිතුමා. එතුමා ඒ අය එක්ක එකඟතාවයක් තිබුණේ නැහැ. නමුත් ඒ අයගේ ජීවිත ආරක්ෂා කර දෙන්න ඒ කාල පරිච්ඡේදයේ කටයුතු කරා. ඒ නිසා එතුමා 1956 මහ පෙරළියේ තරුණ කණ්ඩායමේ කේන්ද්‍ර මධ්‍යස්ථානයේ හිටපු එක්කෙනෙක් හැටියට අපට දීර්ඝ කාලයක් ආශ්‍රය කරන්න පුළුවන්කම ඇති වුණා. ඒ නිසාම ෆිලිප් ගුණවර්ධන මැතිතුමා සමග ඉතාම කිට්ටුවෙන් කටයුතු කරන්න රොනිදමැල් මැතිතුමාට පුළුවන්කම හා මේ පරිවර්තනය ඇතිකර දීමට අපේ රටට ක්‍රියාත්මක කරන්නට පුළුවන්කම ඇති වුණා. එනිසා ගරු කතානායකතුමනි ඒ දරුවන් එක දියණියක් අභහවත් වුණා ලක්ෂ්මී නයන්තාරා අභහපාත සුනල්ලියන ප්‍රණිදබල් මැතිතුමාගේ ආදරණීය දරුවන් එම පවුලට එකතු වෙලා තිබෙන අනිත් සියලු දෙනා සමග මේ ශෝකය එකතු කරමින් ප්‍රණිදබල් මැතිතුමා 1984 දී ඔහුම උදා වුණු ආරම්භ කිරීමට මහජන බැංකුවට කල්පනා සංගරාවට පළ කළ අදහස්සකෙන් මගේ කතාව සංකරණ කැමති. එතුමා සඳහන් කරන්න තිබුණා න්‍යාය ධර්මවලින් එළි ඉන්නේ නැතුව වර්තමාන තත්ත්වයට අනුව අනාගතයට හැඩගසා ගතීම් ගත යුතු ගමනක යෙදී යුතු බව. ඉතින් එවැනි අත්දැකීම් සම්භාරයකින් පාර්ලිමේන්තු හා රට ඒ වගේම අපේ රාජ්‍ය සේවය හා අධ්‍යාපන සේවය ගෞරවයට හා විශිෂ්ටත්වයට ගෙනෙන්න දායක වුණු අපේ අමාප්‍රාප්ත රණ්දමැල් මැතිතුමාගේ වියෝ පිළිබඳ අපේ ශෝකය එක් කරමින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා
කරනවා. විපක්ෂ නායකතුමා
බොහෝම කෙටි අවස්ථාවක් ගන්නවා ගරු කතානායකතුමනි මේ මොහොත වන විට ලෝක ප්‍රකට ග්‍රාමීන් බැංකු සංකල්පයේ නිර්මාතෘ මොහොමඩ් යුනුස් මැතිතුමා අත් වශයෙන්ම ශුද්‍ර මූල්‍ය අය වැඩසටහන ලෝකෙට ඉදිරිපත් කරන්නට පුරෝගාමීව කටයුතු කරපු එතුමා බංග්ලාදේශ අන්තර්කාලීන ආණ්ඩුවේ ප්‍රධානිය හැටියට පත් වෙලා සිටිනවා. ඉතින් විශේෂයෙන්ම මේ මොහොතේ බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ ප්‍රධානිය හැටියට මේ මොහොතේ දිවුරුම් දුන් මොහොමඩ් යුනුස් මැතිතුමා විශේෂයෙන්ම ශුද්‍ර මූල්‍ය ණය ක්‍රමවේදය දුගී දුප්පත්කම තුරන් කිරීමේ මූලික ක්‍රමෝපායක් හැටියට ලොවට ඉදිරිපත් කරපු ඒ සංකල්පය ඉදිරිපත් කරපු එතුමාට අපෙත් සභාවේ සිරු දෙනාගෙත් ලංකාවාසී සිරු දෙනාගෙත් සුබ පැතුම් එකතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි රොනි ඩිමෙල් මැතිතුමා අපේ රටට එතුමාගේ කාලවකවානුව තුළදී අති විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරපු ආර්ථික ශේෂ්ත්‍රයේ පිළිබඳව පරිණත විශාරද දැනුමක් ලැබපු රට වෙනුවෙන් කළ හැකි සියලුම ධනාත්මක ක්‍රියාදාමයන් ඉෂ්ට සිද්ධ කරපු රටේ පොදු ජනතාවට හිත ඇති වාර්තාගත අයවැය ප්‍රමාණයක් ඉදිරිපත් කරමින් ගරා වැටුණු කඩා වැටුණු දේශය එදා දවසේ ඉහළටම ඔසවා තබන්නට උත්සුක වුණු දැවැන්ත ශ්‍රී ලංකා ජනතා පුත්‍රයෙක්. එතුමාගේ දේශපාලන ගමන තුළ මූලිකවම ආරම්භයේදී එතුමා විශ්වාස කරා සමාජවාදය. සමාජවාදය තුළ එතුමා අවබෝධ කරගත්තා රටක් නිර්මාණය විය යුතු ආකාරය රටකට සෞභාග්‍ය උදා කරලීම අන්තවාදී සමාජවාදී ක්‍රමවේදයෙන් කරන්නට බැරි කාරණා. එය අවබෝධ කරගෙන තමයි එතුමා බොහොම පැහැදිලිව එතුමාගේ න්‍යායේ සාධනීය වෙනසක් ඇති කරගෙන ජනතා කේන්ද්‍රීය විවෘත ආර්ථික ක්‍රමවේදයක් තුලින් පමණයි රටේ ආර්ථික වර්ධනය ධනය නිර්මාණය කිරීම රට වැටී තිබෙන ප්‍රපාතෙන් ගොඩ ගැනීම එකම ක්‍රමවේදය රට විවෘත කිරීමයි. රට තුළ ආර්ථික විවෘත කිරීමක් ක්‍රියාත්මක කිරීම කියන කේතුම පිළිගත්. කොටුපවුරු බැඳගෙන වහල් වෙලා ලිංමැටි සංකල්පයක් තුළ අපි අපිම කැඩපත් ඉදිරියට ගිහිල්ලා අපි ගැනම පුරසාරම් දොඩවන ලෝකයත් එක්ක සම්බන්ධ නොවි ඒ සංවෘත ක්‍රමවේදයේ ඒ බරපතල විෂමතාවයන් ඌනතාවයන් අඩුපාඩුකම් හඳුනාගෙන තමයි එතුමාගේ ඒ න්‍යායාත්මක පරිවර්තනය සිද්ධ වුණේ. අපි හැමෝම දන්නවා 77 කාලේ, මම මේ දේශපාලන කතාවක් කියනව නෙවෙයි, රටේ තිබුණු යථාර්ථය ඒ නිර්මාණය වුණු අන්ත සමාජවාදී ක්‍රමවේදය තුළ රටේ බොහෝ ප්‍රශ්න ඇති වුණා. රොනී ඩිමෙල් මැතිතුමා තමයි රට විවෘත කිරීමේ අභියෝගය එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ යුගයේ ආරම්භ කරලා වැසුණු රට විවෘත කරලා සංවෘතාර්ථිකයේ විවෘතාර්ථිකයක් බවට පත් කරලා ඒ තුළින් රටේ පොදු ජනතාවට සෞභාග්‍යයක් උදා කරලීමේ වැඩසටහනට එතුමා මුල කෙරුවා. අයවැයක් පාසා රටේ ජනතාව බලාගෙන හිටියා. මෙදා පාර රොනිල් ඩිමෙල් මැතිතුමාගේ අයවැයෙන් මොකක්ද රටට ලැබෙන ශක්තිය? පුදුමාකාර උනන්දුවකින් මුළු රටම බලාගෙන හිටියා. උගතෙක් බුද්ධිමතෙක් හැටියට විශිෂ්ට දැනුමක් තිබුණා එතුමාට ආර්ථික ක්ෂේත්‍රය පිළිබඳවත් ආර්ථික කල්මනාකරණය පිළිබඳව. වසර ගණනාවක් මුළුල්ලේ එවකට එක්සත් ජාතික පක්ෂ රජය තුළ එතුමා ඒ කාර්ය බහරි ඉෂ්ට කරා. හැබැයි කාලයක් යනකොට රොනී ඩිමෙල් මැතිතුමාටම තේරුණා විවෘතාර්ථික ක්‍රමවේදයේ තිබෙන අඩුපාඩුකම්, අඩුලුහුණුකම්. සමහරු හිතුවට මේ විවෘතාර්ථිකය හැම ප්‍රශ්නයකටම වඩාත් ප්‍රශස්තම විසඳුම ලබා දෙන ක්‍රමවේදයයි කියලා. ඒ එසේ නොවේ කියන එක රොනී ඩිමෙල් මැතිතුමා පිළිගත්තා. එතුමා පිළිගත්තා ධනය උත්පාදනය කරන්නට, ආර්ථික වර්ධනයට හොඳම ක්‍රමවේදය විවෘත ආර්ථිකය කියන එක. හැබැයි පසු කාලීනව එතුමා අවබෝධ කරගත්තා විවෘත ආර්ථික අමානුෂීය ධනවාදය තුළින් විවිධ විෂමතාවයන් ඌනතාවයන් බිහිවෙනවා. යම් පාලනයකට ලක් නොවුණු ධනවාදය හරහා පෝසතා වැඩියෙන් පෝසත් වෙනවා, දුප්පතා වැඩියෙන් දුප්පත් වෙනවා. ඇති හැකි නැති බැරි පරතරය පුළුල් වෙනවා. මෙන්න මේක එතුමා හඳුනාගත්තා. ඒ හඳුනාගෙන අවස්ථාවන් ගණනාවකදීත් එතුමා මේ වෙනස සිදුවෙන්නට ඕනේ කියන කාරණාව. මොකද්ද වෙනස? සමාජ වෙළඳපොළ කේන්ද්‍රීය ආර්ථිකය තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතුල් කරලා සීමිත රාජ්‍ය මැදිහත්වීම තුළ ධනවාදය තුළින් නිර්මාණය වෙන අඩුපාඩුකම් අඩුලුහුණුකම් වලට යම් සීමිත රාජ්‍ය මැදිහත්වීමකින් ඒ ප්‍රශ්න ඌනතා ගැටලු විසඳීම අතිශයින්ම වැදගත් කියන ප්‍රතිපත්තියට එතුමා ප්‍රවේශ වුණා. එහෙම ප්‍රවේශ වෙලා එතුමා ඒ න්‍යාය මුදුන්පත් කරගන්නට නැවතත් වරක් එතුමාගේ අදහස් වෙනස් කරගත්. හැබැයි මම කියන්නට ඕන ඇත්තටම අර සමාජ වෙළඳපොළ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ක්‍රමවේදය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය මගේ පියත් අනුගමනය කරපු ප්‍රතිපත්තියක්. නමුත් ශෝක යෝජනාවකදී වුණත් අපි ඇත්ත කතා කරන්නට ඕන, මොන යම් හෝ හේතුවට මගේ පියත් රොනී ඩිමෙල් මැතිතුමත් අතර යම් යම් විරසක භාවයන් තිබුණා. අපි ශෝක යෝජනාවල කතා කරයි කියලා ඒව හංගන්න හොඳ නැහැ. ඒක තමයි ඇත්ත, ඒක තමයි යථාර්ථය. මේ එසේ වුණත් ඒ විරසක භාවයන් තිබුණත් පසුකාලීනව මට රොනී ඩිමෙල් මැතිතුමා හමු වුණු අවස්ථාවේ එතුමත් සමග ඉතාමත්ම විවෘත ශක්තිමත් ප්‍රගතිශීලී සංවාදයක නියැලෙන්නට සිදු වුණු මොහොතේ මම බොහොම පැහැදිලිව දැක්කා රොනී ඩිමෙල් මැතිතුමා විශ්වාස කරන ආර්ථික න්‍යායක් ආර්ථික පදනමක් අපි අදහස් කරන සමාජ වෙළඳපොළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් අතර අංශු මාත්‍රයකවත් වෙනසක් නැහැ. ආර්ථික වර්ධනයට නිදහස් වෙළඳපොළ අවශ්‍යයි. නිර්මාණය වෙන ආර්ථික වර්ධනයේ සම්පත් දේපල ජනතාව අතර සාධාරණව බෙදී යෑ, යුක්ති සහගතව බෙදී යෑ, ඒ සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍යයි. අපි සතුරු වෙනවා සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානයේ. අපේ ස්ථාවරයක් ගරු රොනී ඩිමෙල් මැතිතුමා අනුගමනය කරපු ඒ ආර්ථික ස්ථාවරයක් අතර කිසිම වෙනසක් නැහැ. මම එතුමත් සමග ආර්ථික න්‍යායන් පිළිබඳව බොහොම දීර්ඝ සාකච්ඡා ගණනාවක් පැවැත්වුවා, සංකීර්ණ සාකච්ඡා. සාර්ව ආර්ථිකය ගැන කතා කරා. විරැකියා ප්‍රශ්නය, උද්දමන ප්‍රශ්නය, ආර්ථික වර්ධන වේගය, ගෙවුම් ශේෂය, වෙළඳ ශේෂය, අයවැය හිඟය, ඒ සාර්ව ආර්ථික කරුණු. සූක්ෂම ආර්ථිකය, එහෙම නැත්නම් ශුද්‍ර ආර්ථිකය ගැන අපි සාකච්ඡා කරා. මැක්‍රෝ ඉකොනොමික්ස්, මයික්‍රෝ ඉකොනොමික්ස්. එතකොට සාර්ව ආර්ථිකයේ සිදුවෙන දේවල් කොහොමද ශුද්‍ර ආර්ථිකයට, තනි පුද්ගලයාට, ගෘහ ඒකකයට, ඒ වගේම ව්‍යාපාරවලට, කර්මාන්තවලට, ව්‍යවසායකින්ට කොහොමද බලපාන්නේ? ඉතාමත්ම විධිමත් සාකච්ඡා ගණනාවක් අපි ක්‍රියාත්මක කරා. ඇත්තටම රොනී ඩිමෙල් මැතිතුමාගේ අදහස් වලට සවන් දෙන්න මම හරිම ආසයි, හරිම අර්ථවත්, හරිම ගුණාත්මක භාවයෙන් ඉහළයි. මහා දැවැන්ත විශිෂ්ට ප්‍රබුද්ධ ප්‍රශස්ත අදහස් රැසකින් සමන්විත වූ මහා දැවැන්ත ආර්ථික යෝධෙක්. එනිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම කියන්න කැමති, ඇත්ත වශයෙන් මෙතුමාගේ හදිසි වියෝය මුළු රටටම පාඩුවක්. මේ මෑත කාලයක් වෙනකන් අපි නිරතුරුවම එතුමාගෙන් උපදෙස් ගත්තා. එතුමාගේ අත්දැකීම් වලින්, අදහස් වලින් අපි පෝෂණය වුණා. එනිසා එතුමාගේ මේ හදිසි වියෝය මුළු රටටම බලවත් පාඩුවක්. Honorable Speaker, I consider late Honorable Rony Dimel as a preeminent personality, a politician who was multifaceted, possessing a plethora of capabilities, a man who was dedicated to serve the people, a people's personality whose sole objection was to formulate positive productive policies for the benefit of the country and for the benefit of the people. He possessed an enormous amount of knowledge, a reservoir of experience, and his knowledge and abilities played an indispensable role in bringing Sri Lanka out from a closed economy into an open economy. Initially, his principles were based on the command economic model, whereby the state had a primary role in the economic management process. However, with time, he identified the major fallacies, weaknesses, shortcomings of the extreme socialist model. And over time, he persuaded himself that the way forward is a free market economic system. So under His Excellency President Jayawardena, he pioneered the economic revolution, the movement from a closed economy into an open economy. Sri Lanka, that was restricted, constrained through regulations, bureaucratic controls, and the whole country was in a stranglehold because of the statist system that was in existence. But Honorable Ronnie Dimell managed to eradicate all those obstacles, to free up the system, to ensure that through a free market system, Sri Lanka would be able to create wealth. He proposed on a record number of times the budgetary proposals. On the day of the budget, I distinctly remember, even though I was not in politics, the whole country, virtually everyone, without exception, were eagerly awaiting to hear Honorable Ronnie Dimell's speech, because his budgets were sound, articulate, coherent, and it was full of positive policy proposals and policy substance. He was a man who adopted a rational approach to economic decision making. However, with time, he perceived that free marketism alone will not be able to achieve the national objectives, the national targets. More and more he saw the divergences, the disparities that would be created because of unbridled free marketism. So he converted himself to be a social democrat. He believed that although the free market system is very important to create wealth and income, when it comes to the redistributive aspects, capitalist system is not the most appropriate to do so. You need humanitarianism. You need pro-people thinking, pro-poor thinking. And therefore he inculcated the social democratic ideas into the free market system. And ultimately, he believed in the middle path, the social democratic path. Avasane Anta Samajavade Sita Vyurta Arthike Karapu Ronnie Dimell Mathithuma මැද මාවත සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අපි විශ්වාස කරන නිවැරදි මාවත එතුමගෙත් මාවත බවට පත් වුණා. So at this moment I would like to express my deepest sorrow, condolences and sympathies to all the members of the family, to all those who worked with Honorable Ronnie Dimmel. Mama mage satishaya sangvege balavat soke mam wenwin pamanak noy premadasa ape pauliya samajikin samagi jana balavege samagi jana sandahane saha api siru dena wenwen e satishaya sangvege e pauli samajikinta hitamitraadinta me avasthaveedi puda karamin avasana washen mama kiyanna kemathi visheshanma Ronnie Dimmel mathithuma මට මේ මෑත කාලේ එතුමත් සමග ඇති කරගත්තු ඒ ප්‍රබුද්ධ ප්‍රශස්ත සාකච්ඡා තුළ අවංක වෙන්නට ඕන මගේ ගමනටත් මම බලාපොරොත්තු නොවුණු සුවිශේෂී හයියක් ලබා දුන්නා. ඒ මොකද මම පෙර කිව්වා වගේ අපි ඇත්ත කතා කරන්න ඕන. මගේ පියත් එතුමත් සමග යම් විරසක භාවයක් තිබුණා. ඒක තමයි ඇත්ත. නමුත් මෑත කාලේ එතුමත් සමග බොහොම සංවාදශීලීව දේශපාලනය නෙවෙයි අපි කතා කරේ ආර්ථිකය ගැන. ඒ සාකච්ඡා වලින් පසුව එතුමා මා වෙත ලබා දිය හැකි ඉහළම ශක්තිය ලබා දෙන්නට එතුමා කටයුතු කරා. මම ඒකත් කළගුණදත් පුද්ගලයෙක් හැටියට මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන. නමුත් ඒ නිසාම පමණක් නෙවෙයි මම මේ විග්‍රහය එතුමා ගැන කරේ. මගේ මේ විග්‍රහය ඒක තමයි මහ පොළොවේ සත්‍යය සහ යථාර්ථය. අතිවිශිෂ්ට සේවාවක් ඉෂ්ට කරපු අපේ රොනි ඩිමෙල් මැතිතුමාට අපි නිවන් සුව ප්‍රාර්ථනා
කරමු. කවුරු හරි මන්ත්‍රීවරයෙක් නමක් යෝජනා කරන්න.
මුරානායකතුමනි, මූල ආසනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී උදේන කිරිමුරිගේ මැතිතුමාගේ නම මම යෝජනා කරනවා.
ඒ යෝජනාව මම ස්ථිර කරනවා.
හයි, බොහොම ස්තුතියි.
ගරු සභානායකතුමා,
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රොනි ඩිමෙල් මැතිතුමාගේ අභාවය පිළිබඳ සූක යෝජනාව හැටියට දරු අග්‍රාමාත්‍යතුමා මේ සභාවට ඒ යෝජනාව ඉදිරිපත් කළා. මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 1967 වර්ෂයේදී පාර්ලිමේන්තුට පිවිස 2001 වර්ෂය දක්වා වසර 31කට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තම දෘෂ්ටියට මෙන්ම රටටද මහඟු මෙහෙයක් ඉටු කළ ගරු රොනි ඩිමෙල් මැතිතුමාගේ අභාවය පිළිබඳ සෝකය පළ කිරීමේ යෝජනාව අද මේ ගරු සභාවට ඉදිරිපත් කළා තියෙන අවස්ථාවේදී සභානායකවරයාට මගේ අදහස් ඉදිරිපත් කිරීමට මම අපේක්ෂා කරනවා. ආර්ජිත මැල් මැතිතුමාගේ සහ ග්ලැඩිස් මෙන්ඩිස් මැතිණියගේ පුත්‍රඥයක් වූ ගරු රොනි ඩිමෙල් මැතිතුමා 1925 වසරේදී මොරටුවේදී ජන්මලාභය ලැබුවා. කල්කිස සාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යයෙක් හැටියට ඒ මහතා වසර 16න් 15 පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර ටෙනිස් සහ හොකි කණ්ඩායමද නියෝජනය කළා. 1942 දී ලන්ඩන් මැට්‍රිකුලේෂන් විභාගයෙන් සමත් වූයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයටද ශිෂ්‍යත්වයක් දිනා ගනිමින් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් ලාංකීය පරිපාලනය සඳහා සිවිල් සේවකයන් බඳවාගෙන ලැබූ විභාගයට පෙනී සිටිමින් ඉන් ඉහෙලීම සමත් වූ ඒ මහතාගේ මුල්ම පත්මිය වූයේ 1948 දී කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්තුරය. වසර 22 දී වයස අවුරුදු 22 දී එකල තිබූ සිවිල් සේවය වශයෙන් තිබූ රාජ්‍ය පරිපාලනය අද එම සේවයේ ගරු ඩඩ්ලිසන නායක මැතිතුමා යටතේ සහකාර ලේකම්වරයෙක් වශයෙන් එතුමා කටයුතු කළා. එවාගෙම හිටපු ජනාධිපති ජයාජවදන මැතිතුමාගේ ජේෂ්ඨ උපදේශකරයෙක් වශයෙන්ද සම්භාවනීය සිවිල් සේවය නිලධාරියෙක් වශයෙන්ද එතුමා දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ අධ්‍යක්ෂකම් ලැබුවා. සිවිල් සේවයට සම්බන්ධ වී සිටි එතුමා සිවිල් සේවයේ විවිධ තනතුරු දරලා 1962 දී ඉල්ලා අස්වීමෙන් තමයි එතුමා දේශපාලනට පිවිසුනේ. 1970 මහ මැතිවරණයේදී දෙවුන්දර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට නැවත තේරීපත් වූ ඒ මහතා 1975 වසරේදී ගරු ජයාජවදන මැතිතුමා සමඟ අත්වල බැඳ ගනිමින් 1977 මහ මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එම රජයේ එතුමා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස පත් වුණා. පසුව වරාය සහ නාවික අමාත්‍යංශයේ කර්මාන්ත ආර්ථික කටයුතු අමාත්‍යංශයේ වරාය සංවර්ධන හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ වෙළඳ කර්මාන්ත හා ග්‍රාමීය කර්මාන්ත වැනි අමාත්‍යංශද මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක වශයෙන්ද තනතුරු දරමින් ආසියානු සංවර්ධන බැංකුවේ එතුමාට ඉහළම නිලයක් ලැබවීමට අවකාශ ලැබුණා. එවාගෙම ලංකාවේ එම පාලන කාලය තුලදී ක්‍රියාත්මක වූ වික්ටෝරියා, රන්දේනිගල, කොත්මලේ, එවාගෙම වරාය සංවර්ධනයේ මහා මාර්ග සහ නිදහස් වෙළඳ කලාප වැනි පරිවර්තනීය වෙනසක් සඳහා වූ එම කාලයේ ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රාග්ධනය මුදල් විවිධ ලෝක බැංකු ඇතුළු විවිධ ආයතන වලින් ලබා ගැනීමට එතුමා මුදල් අමාත්‍යවරයා හැටියට විශාල මෙහෙයක් ඉටු කළා. එනයින් බැලුවහම අපේ රටේ මුදල් අමාත්‍යවරයාට ආර්ථික සංවර්ධනයේ ඒ අමාත්‍යංශයෙන් පමණක් නොව අද මේ රටේ ජලවිදුලි උත්පාදනය එවාගෙම වාරි කර්මාන්තයට විශාල මෙහෙයක් වූ එම ව්‍යාපෘතිය සඳහා විදේශ මුදල් සොයා ගැනීමේ ප්‍රමුඛ වගකීමක් දැරුවා. එවාගෙම අධ්‍යාපනයේ ඉහළ නැංවීමේ කටයුතු එතුමා නිතරම ඒ සඳහා ප්‍රමුඛතාවය දුන්නා විතරක් නෙවෙයි එම වකවානුව තමයි තට්ටු ගොඩනැගිලි පාසලට ලබා දීමේ ව්‍යාප්තිය ආරම්භ වුණේ. එවාගෙම එතුමා නිතරම නිදහස් අධ්‍යාපනයේ පියා වූ ආචාර්ය CWW කන්නංගර මැතිතුමා ගුරු තන්ත්‍රයේ තිලස් කටයුතු කළා. ඒවා එතුමාගේ අධ්‍යාපන සංවර්ධනයේ අග්‍රඵලයක් ලෙස මාතර වැල්ලමඩේ මන්රම් භූමි භාගයක තමයි රුහුණු විශ්වවිද්‍යාලය ඉදිකරනු ලැබුවේ. බෞද්ධ සිද්ධාස්ථානවල උන්නතිය උදෙසා විශාල සේවයක් කළ එතුමා රටේ ප්‍රමුඛතා පිළිබඳව ඉතාම අවබෝධයෙන් යුතුව කටයුතු කළ දේශපාලකයෙක් වුණා. ශ්‍රී ලංකාව ලිබෝල් සම්මේලනයේ හා ශ්‍රී ලංකා පාපති සම්මේලනයේ සභාපති වශයෙන්ද කටයුතු කළා පමණක් නෙවෙයි පැරිස් ආධාර සමුළුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා ලෙසත් කටයුතු කළා. ශ්‍රීමත් ලියෝ ප්‍රනාන්දු මැතිතුමාගේ දියණියකු මල්ලිකා ලක්ෂ්මී ප්‍රනාන්දු මැතිණිය සමග එතුමා 1952 විවාහ වීමෙන් ඒ වගේම 2001 සිට 2005 දක්වා එතුමියත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමියක් ලෙස කටයුතු කළ අතර එතුමා දයාබර දියණියන් තුදෙනුගේ පියෙක්. ගරු කථානායකතුමනි, ගරු මුලාසුන් මන්ත්‍රීතුමනි, 1977 සිට 88 දක්වා වසර 11ක් මුළුල්ලේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා වශයෙන් ලංකාවේ වැඩිම අයවැය යෝජනා ඉදිරිපත් කරපු මුදල් අමාත්‍යවරයා ලෙස එතුමා ඉතිහාසගත වෙනවා. එතුමා අවුරුදු 99ක් ආයු වළඳලා 2024 පෙබරවාරි මාස 27 වෙනි දින අප අතරින් සදහටම සමුගත්තා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දක්ෂතම විවාදකරුවෙක් හැටියටත් එවැගේම විවිධ අමාත්‍යංශල අමාත්‍යවරයෙක් හැටියටත් එතුමා නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයට සමස්තයෙන් මුළු රටටත් කළද සේවය කෘතඥතා පූර්වකව මේ අවස්ථාවේදී සිහිපත් කරමින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර එයාගේ එතුමාගේ දාබර දූදරුවන් ඇතුළු ඥාතීන් වෙත මම උත්තරීතර ස්වභාවයේ ශෝකය දන්නවා යවනමින් ඉල්ලා සිටිමි.
ස්තුතියි මේ ලංකඩ විපක්ෂයේ ගරු සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා.
ගරු සභාපතිතුමනි, මට මතකයි 1970 සමග පෙරමුණ ආණ්ඩුව බලයට පත්වෙච්ච අවස්ථාවේදී අපි හිතුවා ඔහුට හොඳ ඇවි ධූරයක් ලැබෙයි කියලා. නමුත් අපි පුදුම වුණා, ඔහුට නියෝජ්‍ය ඇමතිකමක්වත් දුන්නේ. ඒ කාලෙත් මං හිතනවා දේශපාලන ප්‍රතිරෝධයක් තිබ්බා. අපි කනගාටු වුණා, මොකද ඒ පාර්ලිමේන්තුවේ හිටපු උගත්ම පුද්ගලෙක්, ඔහු ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව ලබාගෙන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව ලබාගෙන ඔහු දක්ෂ සිවිල් සේවකයෙක්. ඒ සියලු දේ පරිත්‍යාග කරලා ඔහු දේශපාලනයට ආවා. ඔහු ඉස්ලාම තරගයේ බිබිලේ ආසනේ, නමුත් සුරුචන්ද ප්‍රමාණිකේ පරදුනා. පසුව ඔහු දෙවිනිවර ආසනේ තරං කරලා 67 පාර්ලිමේන්තුවට ආවා. ඉතින් 70 රජයේ බලයට පත් වෙනකොට ඔහු අවශ්‍ය තර හිටියේ නැහැ. ඒ කෙසේ වෙතත් සමහර විට ඔහු හිටියා නම් ඒ රජයේ අන්තවාදයට යන්නේ නැතුව මැදපිළිවෙත අනුව කටයුතු කරන්න තිබුණා. නමුත් අපි දන්නවා ඒ රජය අන්තවාදී විදියට කටයුතු කෙරුවා. ජනතාවට ප්‍රශ්නාව ඒ කෙසේ වෙතත් 77 JR ජයවර්ධන මැතිතුමා බලයට පත් වීම සමගම ඔහුට හොඳම අමාත්‍යාංශය දුන්නා, මුදල් අමාත්‍යාංශය. අවුරුදු 11ක් මොකද වාර්තාවක් ඔහු අයවැය ඉදිරිපත් කෙරුවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඔහුගේ අයවැය කතා අහනකොට නිකන් සංඛ්‍යාලයකට පමණක් නෙවෙයි, ඒක බොහොම රසවත්. මට මතකයි 77 ඔහු පළවෙනි අයවැය ඉදිරිපත් කරනකොට මම තරුණ නීතිඥවරයෙක් හැටියට මහනුවර ඉඳන් කොළඹට නඩුවකට, ඒ කාලේ TV තිබෙන්නේ රේඩියෝ එක දාගෙන ආවේ. ඔහුගේ කතාව මම මහනුවර ඉඳන් කොළඹෙනකම් බැලුවා පැයතුනක්. බොහොම රසවත් ඉතිහාසය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන හැම දෙයක්ම ඒ කතාවේ අඩංගු වුණා. ඉතින් ඇත්ත වශයෙන්ම ඔහු මේ පාර්ලිමේන්තුවට ආභරණයක්. ඔහු ආභරණයක් වුණා. ඒ වගේම මම කියන්න ඕන 77 නිදහස් වෙද කලාපේ පටන් ගන්නකොට අපි ගරු සභාපතිතුමනි චීනයේ නිදහස් වෙද කලාපයක් ආරම්භ කළා තිබෙන්නේ. මට මතකයි 79 කාලේ චීනෙන් නියෝජිත පිරිසක් ආවා අපේ නිදහස් වෙද කලාපේ බලන්න, කොහොමද මේ කරන්නේ කියලා. ඔවුන් ආවේ අපෙන් ඉගෙන ගන්න. අපි අද ඉන්නේ කොහෙද, ඉන්නේ කොහෙද කියන එකට අපි කල්පනා කරනකොට අපිට විශාල කරගාටුවක් ඇති වෙනවා. ඉතින් ඒ වගේම පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු සාරධර්ම, ඒ චාරිත්‍ර සියල්ල ආරක්ෂා කරනවා. ඔව්, කිසි කෙනෙකුට අපහාස වෙන ආකාරයට කතා කරුවේ නැහැ. ඒ දිය යුතු ගරුත්වය පවා ඔහු සියල් දෙනාටම ලබා දුන්නා. ඉතින් මේ වෙලාවේ මම කියන්න ඕන මෙතුමා, ඔහුගේ අවසාන කාලේ ඔහු සම්මුඛ සාකච්ඡාවක් දීලා තිබ්බ, ඔහුගේ නැව්වා මේ වගේ උගත්කමක් තියෙන, මේ වගේ බුද්ධිමත් බුද්ධියක් තියෙන කෙනෙක් ඇයි දේශපාලනයට ආවේ කියලා. ඔහු කියලා තිබ්බා, මගේ එකම උවමනාව අපේ රටට සේවය කිරීමට. ඔහු කරපු සේවය ගැන ගරු අග්‍රාමාත්‍යතුමත් සභානායකතුමත් විපක්ෂ නායකතුමත් කිව්වා. ඉතින් මේ අවස්ථාවේදී ඒ සියලු දේ සලාත කරමින් එතුමාට අපි බෞද්ධයන් හැටියට බලාපොරොත්තු වෙන නිර්වාණ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා.
Thank you very much. Honorable D. Siddharthan.
Nandri தலைவர்களே, இன்று கௌரவ காலம் சென்ற ரோனி டிமெல் அவர்களை நினைவு கூறுகின்றது, பேசப்பட்டு கொண்டிருக்கின்றது. அவர் 1967 இந்த பாராளுமன்றத்துக்கு வந்தபோது எனது தந்தையும் அந்த நேரத்திலே பாராளுமன்றத்தில் இருக்கின்றார். அவர்கள் இருவர் மத்தியிலும் ஒரு சிறந்த நட்பு இருந்திருக்கின்றது. அதன் காரணமாக நான் 1994 இந்த பாராளுமன்றத்துக்கு முதன்முதலாக வந்தபோது அவரை சந்திக்கக்கூடிய சந்தர்ப்பம் கிடைத்தது. அவருடன் மிக நீண்ட காலம், ஏறக்குறைய 7-8 வருடங்களுக்கு மேலாக இந்த பாராளுமன்றத்தில் இருக்கின்ற வாய்ப்பும் கிடைத்தது. அதை நான் ஒரு பெருமையாக பார்த்தேன். ஏனென்றால் என்னுடைய தந்தையாருடன் இருந்தது மாத்திரமல்ல, இலங்கையின் சரித்திரத்திலே ஆகக்கூட நீண்ட காலம் நிதியமைச்சராக ஜனாதிபதி J.R. ஜெயவர்தனா அவர்களின் கீழ் அவர் செயலாற்றி இருக்கின்றார். அது மாத்திரமல்ல, அவர் இந்த நிதியமைச்சராக இருந்தபோது சிறந்த பொருளாதாரம் இந்த நாட்டிலே கொண்டு வருவதற்கு மிக முக்கிய காரணமாக இருந்திருக்கின்றார். அவர்தான் அதற்கு அடித்தளம் அமைத்து கொடுத்திருக்கின்றார். மிக சிறந்த முறையிலே அதை அவர் தன்னுடைய கடமையை நிறைவேற்றி கொண்டிருந்திருக்கின்றார். பல சர்வதேச மாநாடுகள், நிதி சம்பந்தமான, பொருளாதாரம் சம்பந்தப்பட்ட பல சர்வதேச மாநாடுகளுக்கு அவர் தொடர்ந்து சென்று வந்திருக்கின்றார். ஏறக்குறைய 30 வருட காலம் தொடர்ந்து பாராளுமன்றத்திலே இருந்திருக்கின்றார். அதே போல அமைச்சராக மிக நீண்ட காலம், முதலில் நிதியமைச்சராக இருந்திருக்கின்றார், அதே வேளையில் பிரேமதாஸ் அவர்களுடைய காலத்திலே கப்பல் போக்குவரத்து அமைச்சராக இருந்திருக்கின்றார். இப்படி பல அமைச்சுக்களை எல்லாம் அவர் வகித்திருக்கின்றார். அவர் மிக ஒரு பெரிய கல்விமகனாக இருந்தும் மிக எளிமையாக, மிக அன்பாக மற்றவர்களுடன் பழகுகின்ற அந்த தன்மையை கொண்டிருந்தார். அது எனக்கு மிக நன்றாக அவரை பிடித்திருந்தது. அவருடன் அடிக்கடி பல விஷயங்களை பற்றி கூறுவார். அவர் அன்றைய ஜனாதிபதி J.R. ஜெயவர்தனா அவர்களுடனும் பல சுற்றுப்பயணங்கள் வெளிநாடுகளுக்கு சென்றிருக்கின்றார். ஒரு சந்தர்ப்பத்தை பற்றி எனக்கு கூறினார். இந்த 13வது திருத்தம் எப்படி, அல்லது இந்திய இலங்கை ஒப்பந்தம் எப்படி வந்தது என்பது பற்றி எனக்கு தெரியுமா என்று கேட்டார். நான் சொன்னேன், இல்லை சார், எனக்கு தெரியாது என்று. அப்போதுதான் அவர் கூறினார், ஒரு நாள் தான் வந்த கூட்டத்தில் இருந்ததாகவும் அன்றைய ஜனாதிபதி அமெரிக்க ஜனாதிபதியுடன் எங்களுடைய ஜனாதிபதி J.R. ஜெயவர்தனா அவர்கள் உரையாடி கொண்டிருக்கின்ற போது இந்த பிரச்சனை சம்பந்தமாக எடுத்து கூறியிருக்கின்றார். அது மாத்திரமல்ல, அவர் இந்தியாவினுடைய அன்று இந்தியா எடுத்துக்கொண்ட நிலைப்பாடுகள் பற்றியும் எடுத்து கூறுகின்ற போது அப்போது ரேகன் அவர்கள், ஜனாதிபதி ரேகன் அவர்கள் ஜெயவர்தனா அவர்களுக்கு ஒரு அறிவுரையை வழங்கினதாக, மிஸ்டர் ஜெயவர்தனா, ஐ வில் டெல் மை குட் ஃப்ரெண்ட் ரஜீவ் காந்தி, வை டோன்ட் யூ கோ அண்ட் செட்டில் த ப்ராப்ளம் வித் ஹிம். அன்றுதான் இந்த சொல்லுத்தான் அவரை, ஜெயவர்தனா அவர்களை இந்தியாவுடன் அந்த ஒப்பந்தத்தை எழுத வைத்தது என்று அந்த விஷயத்தை கௌரவ ரொனிடி மெல்லவர்கள் எனக்கு கூறிய போது எனக்கு ஒரு ஆச்சரியமாக இருந்த மாத்திரமல்ல, பல விஷயங்களை இப்படியாக அவர்களிடமிருந்து அறியக்கூடியதாக இருந்தது. நான் வந்த பீரியட் காலத்திலே இன்றைய ஜனாதிபதி அவர்கள் கூட அன்று பாராளுமன்ற உறுப்பினராக இருந்தார், அல்லது முதலில் பாராளுமன்ற உறுப்பினராக இருந்தார். எங்களுடைய பிரதமர் கூட அன்று இருந்தார். இவர்கள் எல்லாவருடனும் நீண்ட காலம் பழகக்கூடிய, அவர்களுடைய செயற்பாடுகளை பார்த்து அவர்களுடைய அறிவுகளை நாங்களும் பெற்று எங்களை வளர்த்துக் கொள்வதற்கு ஒரு நல்ல சந்தர்ப்பங்களாகவே நான் பார்த்தேன் அவர்களுடன் எங்களுக்கு இருக்கின்ற அந்த உறவு. ரொனிடி மெல்லவர்கள் மிக சிறப்பாக பாராளுமன்றத்தில் பேசுவது மாத்திரமல்ல, மிக கருத்துக்களை அழகாக எங்களுக்கும் எடுத்து கூறுவார். இதை எப்படி செய்யலாம் என்பது சம்பந்தமாக நாங்கள் வேறு நிலைப்பாடுகள் எடுத்திருந்தாலும் கூட, அப்போது யுத்தகாலமாக இருந்தாலும் கூட, அவர் மிக தெளிவான ஒரு பார்வையை பார்த்துக் கொண்டிருந்தார். மிக தெளிவாக இந்த பிரச்சனைக்கு ஒரு தீர்வு காண வேண்டும், நியாயமான தீர்வு காண வேண்டும் என்பதை பற்றி பல தடவைகள் நாங்கள் அவருடன் நான் அவருடன் கதைத்திருக்கின்றேன். அவர் பல அறிவுரைகளும் கூறிக்கொண்டிருந்திருக்கின்றார் எப்படி இதை செய்ய வேண்டும் என்பது சம்பந்தமாக. அவருக்கு இந்த நாட்டிலே இந்த நாட்டுக்குள்ளே ஒரு நியாயமான தீர்வு வழங்கப்பட்டு எல்லா இனங்களும் முக்கியமாக தமிழ் முஸ்லீம் சிங்கள இனங்கள் ஒற்றுமையாக வாழ்வதன் மூலம்தான் எல்லாருமாக சேர்ந்துதான் இந்த இந்த நாட்டை பொருளாதார ரீதியாக கட்டியெழுப்பலாம் என்ற ஒரு நிலைப்பாடு மிக தெளிவாக அவரிடம் இருந்தது. அதை அவர் பல தடவைகள் எனக்கும் கூறியிருக்கின்றார். அப்படியான மிக சிறந்த அறிவு படைத்தவர்கள் இந்த நாட்டை தொடர்ந்து இருந்திருந்தால் நான் சொல்லவில்லை இப்போது இல்லை என்று. ஆனால் இன்று இருக்கின்ற நிலைமை, இன்று இருக்கக்கூடிய தலைமைகள் இந்த பிரச்சனையை தீர்ப்பதற்கு சரியான நடவடிக்கைகள் இன்னும் எடுக்கவில்லை, எடுப்பார்கள் என்று நான் நம்புகிறேன். இன்றைய ஜனாதிபதி அவர்களுடன் பல தடவைகள் நான் கதைத்திருக்கின்றோம், நாங்கள் எல்லாருமே கதைத்திருக்கின்றோம். அவருக்கும் என்னென்றால் அவரும் அவர்கள் அடியில் அடிகொற்றி வந்தவர்கள், அவருக்கும் அந்த சிந்தனைகள் இருந்தாலும் கூட அதை செய்வதிலே அவருக்கு ஒரு தயக்கங்கள் இருந்து கொண்டிருக்கின்றது. அந்த தயக்கங்கள் எல்லாம் நீக்கப்பட்டு எல்லாருமாக எப்படி ரொனிடிமெல் அவர்கள் இதுக்கு ஒரு நியாயமான தீர்வு காண வேண்டும் என்பதை விரும்பினார்களோ அதை காணுவதுதான் உண்மையிலே அவர் தரவழிக்கு நாங்கள் செலுத்தக்கூடிய அஞ்சலியாக இருக்கும். அதை நாங்கள் அனைவருமாக இந்த முழு சபையும் செய்ய வேண்டும் என்று நான் கேட்டுக்கொண்டு அவருக்கு மீண்டும் என்னுடைய அஞ்சலியை செலுத்திக் கொண்டு அவருடைய குடும்பத்தாருக்கு என்னுடைய அனுதாபங்களை தெரிவித்துக் கொண்டு முடித்துக் கொள்கிறேன். நன்றி.